බෞද්ධයා ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව.
සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධාවන්ත ඔබ සැමට. තිලවට තිලක වූ අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ලෞතර ශ්‍රී සද්ධර්මයේම සන්නිවේදනය කරන බෞද්ධයා ගුවන්විදුලිය පැය 24ේම ධර්මදේශනාවන් ප්‍රචාරය කරන වාසේම ධර්ම සාකච්ඡාමේ වැඩසටහන් හරහාත් ඔබේ ධර්මාවබෝධය තව තවත් පුළුල් කරන්නටයි උත්සාහ ගන්නේ. පින්වත්නි, ඒ ආකාරයෙන් වූ උත්තරීතර අරමුණක් සාක්ෂාත් කරගනු පිණිස බෞද්ධයා ගුවන්විදුලියෙන් පමණක් ප්‍රචාරය වන දායකත්ව ධර්මදේශනාව අද දවසේදී විශේෂිත වූ ධර්මදේශනාවක් ලෙසින් පටිගත කරගෙන විත් ප්‍රචාරය කරන්නටයි අපේ සූදානම. පින්වත්නි, මේ ධර්මදේශනාව අපි බෞද්ධයා ගුවන්විදුලි මැදිරි පරිශ්‍රයෙන් බැහැරව විශේෂයෙන්ම කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනයේ සිට පටිගත කරන ධර්මදේශනාවක් වශයෙන්ුයි ප්‍රචාරය කරන්නේ. ස්වභාව සෞන්දරයෙන් ආඩ්‍ය වුණු මෙම අරණ්‍ය සේනාසනයේ ඒ පරිශ්‍රය තුළ හිඳමින් අද දවසේදී මේ ධර්මදේශනාව හරහා ඔබට ජීවිතාවබෝධය ළඟා කර දෙන්නටයි අපි උත්සාහ ගන්නේ. මේ උතුම් වූ සදහම් දෙසුම පවත්වන්නට මෙම අරණ්‍ය සේනාසනාධිපති විශේෂයෙන්ම කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ පළමු කොට අපි මෙම උතුම් අවස්ථාවට සාදුනාද පවත්වා පිළිගන්නවා. සාදුහෝ සාදුහෝ සාදුහෝ. පින්වත්නි, මේ ධර්මදේශනාව මුළුමහත් ලෝක සත්වයා කෙරෙහිම සන්නිවේදනය කරන්නට අද දවසේදී දායකත්වය ලබා දෙමින් කටයුතු කරන පිරිස ඔවුන්ගේ නම්ගම් සඳහන් කරන්නට වැඩි ඇල්මක් දක්වන්නේ නැති නිසාවෙන් අපි ඒ සදැහැති පිරිසට අපගේ කෘතවේදීත්වය ප්‍රණාමය පුද කරමින් මේ ධර්මදේශනාව ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන්නටයි සූදානම් වෙන්නේ. එසේනම් අපි සියලු දෙනාම ධර්මශ්‍රවණයට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ සඳහා නැවත වරක් සාදුනාද පවත්වමින් නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. සාදුහෝ සාදුහෝ සාදුහෝ. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නේ අහං චේව පූජිතෝ භවිස්සාමි සංඝෝ චාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ සුළුමෑණියන් වූ මහා ප්‍රජාපති ගෝතමී දේවියට වදාළ සදහම් පාඨයක්ේ ප්‍රකාශිත වුණේ අද දවසේ විශේෂයෙන් බෞද්ධයා ගුවන් විදුලි නාලිකා වෙනුවෙන් සිදු කෙරෙන ධර්මානුශාසනාවේ මාතෘකාව වශයෙන්. අද මෙම ධර්මදේශනාවේ දායකත්වයේ දරන ඒ පින්වත් දායක මහත්මාණන් ආරාධනා කළා අපේ සදැහැති බොදු උපාසක උපාසිකාවන්ට සංඝරත්නයෙහි ගුණ ගැන යම් පැහැදිලි බවක් අවබෝධයක් ඇතිවෙන ආකාරයේ ධර්ම දේශනාවක් දේශනා කරන සේක්වා කියන මතක් කිරීම. තේ අනුව මජ්ඣිම නිකායේ උපරිපන්නාසකයට අයත් දක්ෂිණා විභංග සූත්‍රාන්ත දේශනාවයි අද මේ අවස්ථාවේදී අපි මාතෘකා කරගන්ට යෙදුනේ. දක්ෂිණා විභංග සූත්‍ර දේශනාවෙන් මහා සංඝරත්නයෙහි ගුණ පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම ප්‍රකාශිත වෙලා තිබෙනවා. පින්වතුනි, භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්චහම බුද්ධ රත්නය පහළ වීම සිද්ධ වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමෙන් ධර්ම රත්නයත් ලෝකයා අතර විද්‍යමාන වෙනවා, නැත්නම් ධර්ම රත්නයත් ලෝකයාට ලැබෙනවා. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙන කුලපුත්‍රයන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සමූහයා හැටියට පැවිදි උපසම්පදාව ලබා ගත්තාම සංඝ රත්නයත් මේ ලෝකයට පහළ වෙනවා. මේ ත්‍රිවිධ රත්නය තමයි අපට මේ සංසාර දුකින් එතර වෙන්න තියෙන උතුම්ම පිහිට. මේ පින්වත් හැම දෙනාම නිරන්තරයෙන් තුනුරුවන් සරණ යනවා. මේ සරණ කියන්නේ මොකක්ද කියන එක දැනගන්නට ඕන. සරණ කියන්නේ පින්වතුනි පිහිට කියන එකයි. මොකටද අපට පිහිටක් අවශ්‍ය වෙන්නේ? මේ සංසාරයට වැටිලා නිරන්තරයෙන් ජාති ජරා ව්‍යාධි මරණාදී දුකටපත් වෙලා ඉන්න මේ පුහුදුන් ජනයා අසරණවයි ඉන්නේ. නිරන්තරයෙන් උපත නිසා, ලෙඩවීම නිසා, වයසට යාම නිසා, මරණය නිසා, හැඬීම් වැළපීම්, ශෝක, දුක් දොම්නස ආදී අනන්ත ප්‍රමාණ දුක් පීඩාවන් නිසා මහත් වූ සිත ඇවුලින් ශෝක භාවයෙන් අසරණ වින්න ජනයාට මේ අසරණ භාවය නැති කරගෙන තමා තුලින්ම ඒකාන්ත සැනසීම උදාපත් කරගන්නට අපට පිහිට වෙන්නේ උතුම් වූ ත්‍රිවිධ රත්නයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ පින්වතුනි, අත්තනා පලීපපාන්නෝ පරං පලීපපාන්නං උද්ධරිස්සාමීති නේතං තහනං විජ්ජති. තමා මඩගොහරුවක එරී ඉඳලා මඩගොහරුවක එරී ඉන්න අනෙක් අයව ගොඩ දානවයි කියනක මේ ලෝකෙ වෙන්නේ නැති දෙයක්. මඩෙන් ගොඩ නැගිච්ච කෙනෙකුට තමයි මඩේ එරිලා ඉන්න අනෙක් අයව ගොඩ නගා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේහි තමන් වහන්සේගේම ඥාන මහිමයෙන් සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා අතිපාරිශුද්ධ චිත්තසංතානයක් ඇති කරගෙන ස්වයංභෝ ඥානෙන් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා වූ ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරියට මඩේම හටගෙන මඩෙන් නැගී පිපි බබලන පද්මයක් වාගේ මේ ලෝකයා අතර කෙලෙස් බරිත ලෝකයා අතර පහළ වෙලා මේ ලෝකයා තුලින් නැගී හිටලා සියලුම කෙලෙසුන් ප්‍රහාණය කරමින් උතුම් වූ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාලා. නික්ලේශී සන්තානයක් ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබෙනවා තමන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මයේ ලෝකයාට දේශනා කරලා ලෝකයාට ගැලවෙන මාර්ගය කියා දෙනන්නේ ධර්ම රත්නයේ තමයි පින්වතුනි ඊළඟට අපට තියෙන පිහිට. බුද්ධ රත්නයේ පළමු පිහිටයි, ඊළඟට ධර්ම රත්නයේ තමයි අපට තියෙන දෙවන පිහිට. ඒ ධර්ම රත්නයේ පිහිට පිළිසරණ කරගත්තා වූ තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය. සංඝ කියලා කියන්නේ පින්වතුනි සමූහය කියන එකයි. රත්න කියන්නේ උතුම් වූ සිත් අලවන වස්තුවන්ට කියනවා රත්නය කියලා. එතන සංඝ කියලා කියන්නේ දෘෂ්ටියෙන් හා ශීලයෙන් සමාන බවට පැමිණි පිරිස තමයි සංඝ කියලා කියන්නේ, සමූහය කියලා කියන්නේ. දෘෂ්ටියෙන් සමාන වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයන් වහන්සේලා සෑම දෙනාම එකම සම්මා දිට්ඨියෙන් යුක්ත නිසා සම්මා දිට්ඨියෙන් සමාන පිරිසක්. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැවිදි ශ්‍රාවකීන් වහන්සේලාට පනවා වදාලා තිබෙන සාමණේර සීල, උපසම්පදා සීල ආදියෙන් එකම පිරිසක් බවට පත්වන නිසා සීලේනුත් සමානයි. මෙන්න මේ විදිහට දෘෂ්ටියෙන් හා සීලෙන් එක සමාන පිරිසක් නිසා සංඝ කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට. ඉතින් මෙතනදී විශේෂයෙන් පින්වතුනි අදහස් කරන්නේ පැවිදි ශ්‍රාවක සමූහයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අනුව යමින් තමන් වහන්සේලාගේ సంతానගතව පැවති රාග ద్వේෂ මෝහ සියල් ප්‍රහාණය කරලා ජාති ජරා මරණ ආදී සකල දුක්ඛයන්ගෙන් අත මිදුණු උතුම් වූ මහරහතන් වහන්සේලා, ඒ වගේම රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් ප්‍රහාණය සඳහා සසර දුකින් මිදීම සඳහා උත්සාහවන්ත වෙන අනාගාමි සකදාගාමි සෝවාන් ආදී මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලා, ඒ වගේම ඒ ආරි භාවයට පත්වීම පිණිස අද දවසේ පැවිදි වෙන සිල්වත් ගුණවත් සාමණේරයන් වහන්සේ, කල්යාණ පෘථග්ජන සිල්වත් උපසම්පදා ස්වාමින් වහන්සේලා මේ සෑම දෙනාම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයට අයිති වෙනවා. ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න යුගයක නම් භික්ෂුණීන් වහන්සේලාත් මේ ශ්‍රාවක සංඝ රත්නයට ඇතුළත් වෙනවා. මේකට පින්වතුනි ගිහි පින්වතුන් අදාළ වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපට පැහැදිලි වෙනවා සංඝ ගුණ ප්‍රකාශිත වෙන පාඨයේහි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සමූහය රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් නසන මනාපිලිවෙතෙන් යුක්ත නිසා සුපටිපන්නයි. නිවන් දකින ඍජු ප්‍රතිපදාවෙන් යුක්ත නිසා උජුපටිපන්නයි. ඒ වගේම ඥාය සංඛ්‍යාත නිවන පිණිස පිළිපන් පිරිසක් නිසා ඥාය පටිපන්නයි. වැඳුම් පිදුම් ගරු බොහොමන් ලබන්ට පුරුම සුදුසු පිරිසක් නිසා සාමිජි පටිපන්නයි. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගල ඒස භගවතෝ ශාවක සංඝෝ. භාග්‍යවතුන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක සමූහය යුගල වාසයෙන් ගන්නකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වාසයෙන් සතර නමක් වෙනවා. ඒ වගේම මාර්ගඵල වාසයෙන් දෙකට බෙදී යනකොට සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත අනාගාමි මාර්ගස්ත පලස්ත අරිහත් මාර්ගස්ත පලස්ත කියන යුගල වාසයෙන් ගන්නකොට මාර්ගස්තීන් වහන්සේලා හා පලස්තීන් වහන්සේලා වාසයෙන් වෙන වෙනම පුද්ගල වාසයෙන් ගන්නකොට අට නමක් වෙනවා. ආහුනේයෝ පාහුනේයෝ දක්ෂිනේයෝ ආංජලි කරණීයෝ. ඒ යුගල වාසයෙන් සතරක් වූද පුද්ගල වාසයෙන් අට නමක් වූද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක සමූහයා කොච්චර දුර හිටියත් දානමාන ආදී පුද සත්කාර සකස් කරගෙන ගිහිල්ලා ඒ පූජා වස්තුන් පිරිනමන්නට සුදුසු යන්නේ එකයි ආහුනේය කියලා කියන්නේ. පාහුනේයේ කියලා කියන්නේ තමන්ගේ ඥාති හිත මිත්‍රාදී ආගන්තුකයන් වෙනුවෙන් සකස් කරපු ආහාර පාන ආදී ඒ අයට නොදී වුණත් තමන්ගේ නිවසට වැඩම කරන ස්වාමින් වහන්සේලාට පිණ්ඩපාති වාසයෙන් පූජා කරන්න සුදුසු ආගන්තුක සත්කාරයෙන් සංග්‍රහ කරන්න සුදුසු එකයි පාහුනේය කියලා කියන්නේ. දක්ෂිනේය කියලා කියන්නේ පරලෝ වාසයෙන් පින්ඵල අදහාගෙන පූජා කරන සියලු දන් ලැබීමට සුදුසුයි. අංජලි කරණීය කියලා කියන්නේ ඇදලි බැඳ නමස්කාර කරන්නට සුදුසුයි. දොහොත් මුදුන් දී වන්දනා කරන්නට සුදුසුයි. ඒකයි අංජලි කරණීය කියලා කියන්නේ. ඒ අනුව අපට පැහැදිලි වෙනවා දැන් දුර ඉන්න පූජනීය ස්වාමින් වහන්සේ නමක් වුණත් නැත්නම් භික්ෂුන් වහන්සේලා පිරිසක් වුණත් සොයාගෙන ගිහිල්ලා දන් දෙන්නට සුදුසුයි කිව්වහම, ආගන්තුක සත්කාරයෙන් සංග්‍රහ කරන්නට සුදුසුයි කිව්වහම, පරලෝ වාසයෙන් පින්ඵල අදහාගෙන දෙන දන් පිළිගන්නට සුදුසුයි කිව්වහම අනිවාර්යයෙන්ම මෙතන කියවෙන්නේ පැවිදි මහා ශ්‍රාවක සංඝ රත්නයයි. දැන් ගිහි උපාසක උපාසිකාව ඉන්නවා සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගඵල ලබාපු. දැන් මේ පින්වතුන් දන්නවා සාමාන්‍යයෙන් එහෙම ගිහි වය මාර්ගඵල ලබාපු උත්තමීන්ට මේ අය සොය සොයා ගිහින් දන් දෙන්නේ නැහෙනේ නේද? ඉතින් අන්න ඒ අනුව පැහැදිලි වෙනවා මේ දන් දෙන්නේ කියලා කියන්නේ පැවිදි ශ්‍රාවක සමූහයාටයි. ඒ අනුව මේ සංඝ රත්නයෙන් අදහස් කෙරෙන්නේ මාර්ගඵල ලාභී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවක සංඝ රත්නය තමයි. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා පිහිට පිළිසරණ කරගන්නේ. නමුත් සංඝ කියන පදයට ආරි සංඝ රත්නය වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනපරිදි නැත්නම් ආඥාව පැනවීම පරිදි පැවිදි උපසම්පදාව ලබා ගත්තා වූ සාමුති මහා සංඝ රත්නයත් කියන එක් සියලුම දෙනා වහන්සේ කියන්නේ ආරි සංඝ රත්නයත් සාමුති මහා සංඝ රත්නයත් කියන මේ සියලු දෙනා වහන්සේ මේකම සංඝ කියන පදයට ඇතුළත් වෙනවා. ඉතින් මේ සංඝ රත්නය තමයි පින්වතුනි අපට තියෙන තුන්වෙනි පිහිට අනුත්තරම් පුඤ්ඤක්කේතං ලෝකස්ස යනුවෙන් භාග්‍යතුන් වහන්සේ තවදුරටත් ඒ කාරණේ සනාථ කළා. මේ ලෝකයාට තියෙන අසම වූ පින්කෙතක් තමයි මහා සංඝ රත්නය. මේ පින්වතුන්ලාට කල්යාණ මිත්‍රත්වයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඒ වගේම තමන්ගේත් සංසාර දුක අවසන් කරගන්නට භණ භාවනාදී මාර්ගෝපදේශ ලබා ගන්නට ඒ වගේම දන් පැන් පූජා කරලා ලෞකික වූ ලෝකෝත්තර වූ සියලු සැප සාදා ගන්නට තිබෙන උතුම පින්කෙත තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය. ඉතින් ඒක නිසා මේ ත්‍රිවිධ රත්නය තමන්ට ලැබුණා වූ මහාත්ම සම්පත්තියක් වශයෙන් මහා පුණ්‍ය නිධානයක් හැටියට සලකාගෙන ඉතාම ආදර ගෞරවයෙන් අසුරු කරමින් තම තමන්ට මෙලොව පල්ලොව දෙලොව සැපගෙන දෙන නිවනින් සැනසීම උදා කර දෙන කුසල සම්පත් දියුණු කරගන්නට මේ කවුරුත් අදිෂ්ඨාන තබා ගන්නට ඕන. ඒ සඳහා හේතු වන උතුම් දේශනාවක් තමයි අද අපට මේ ශ්‍රවණය කරන්න ලැබෙන දක්ෂිණා විභංග සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ වරක් ශාක්‍ය රටේ කපිලවස්තු නුවර සමීපයේ නිග්‍රෝධාරාමේ වැඩවාසය කරන අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේගේ සුළුමෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමිය අලුත්ම පිළිසඟලක් වියවාගෙන ඒ පිළිසඟල අරගෙන භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නට අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා පසඟ පිහිටුවාගෙන ඉතාම ආදර ගෞරවයෙන් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට ඒ පිළිසඟල දෑතේ තියාගෙන මෙසේ කියා සිටියා. පින්වතුනි, තුන් ත්‍රිවිධ රත්නයට වන්දනා කරනකොට අපට වන්දනා කරන්න පුළුවන් ඉහළම ආකාරයෙන් වන්දනා කරන්න පුරුදු පුහුණු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනකොටත් පුරාණයේ තිබිච්ච චාරිත්‍රය තමයි ප්‍රදක්ෂිනා කොට වන්දනා කිරීම. ඒ කියන්නේ හරියට චෛත්‍යයක් වටේ යනවා වගේ තමන්ගේ දකුණු හස්තය බුදුරජාණන් වහන්සේ දෙසට හිටින්ට භාගිතුන් වහන්සේ වටේ පැදකුණු කරමින් තුන්වරක් වන්දනා කිරීමේ කාලයේ තිබුණා. ඒ අනුව තමයි අද චෛත්‍ය රාජයන් වහන්සේ නමක් වන්දනා කරනකොටත් ඒ විදිහට තමන්ගේ දකුණු අතේ චෛත්‍ය රාජයන් වහන්සේ, බෝධීන් වහන්සේ, ප්‍රතිමා වහන්සේ පැත්තට තියෙන්න වටේ ගිහිල්ලා හොඳට තුනුරු වංගුණ නැත්තම් බුදු ගුණ සිහි කරමින් වටේ ගිහිල්ලා වන්දනා කරන්න ඕන. අන්න එතකොට තමයි තමන්ට බොහෝම හොඳට ශ්‍රද්ධාවක් දියුණු වෙන්නේ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වැඩෙන්නේ, ඒ වගේම බොහෝ හොඳ කුසල් සිත් පහළ වෙන්නේ. ඉතින් සමහර කෙනෙක් වන්දනාව ගිහාම අපට දකින්න ලැබෙනවා බොහොම සංවේගයි, කතා බහ කරමින් හිනහ වෙමින් මල් පහන් පූජා කරනවා. වන්දනා කරන්න ගියත් හිත එකඟ කරගෙන බුදුගුණ සිහි කරමින් චෛත්‍ය රාජයන් වහන්සේලා ප්‍රදක්ෂිණා කරලා වන්දනා කරන්න සමහරු දන්නේ නැහැ. ඉතින් අන්නේ ඒක නිසා ඉතාම වටිනා අවස්ථාවක් ගිලිහි යනවා ඒ වගේ පින්වතුන්ට. ඉතින් මහා සංඝ රත්නයට වන්දනා කරනකොටත් අන්නේ වගේ තමයි. සඟගුණ සිහිපත් කරලා හොඳට හිත එකඟ කරගෙන පසඟ පිහිටුවාගෙන වන්දනා කරන්න ඕන. මේ වන්දනා කරන කුසලය අප තුලත් රාග ద్వේෂ මෝහ ආදී සකල ක්ලේශයන් ප්‍රහාණය කරගෙන මදමානාදිය දුරු කරගෙන ශීල බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවීසන සී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාම ඍතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඕන මහා සංඝ රත්නයටත් වන්දනා කරන්න. අන්න එතකොට තමන් තුල සංඝ රත්නයේ කෙරෙහි ඉතාම ගෞරවය භක්තිය වර්ධනය වෙලා බොහෝම හොඳ කුසල් සිත් පහළ වෙනවා. ඉතින් සමහර කෙනෙක් දෙකට තුනට යන්තම් නැමිලා වන්දනා කරන්නේ. තමන්ගේ හිසේ තියෙන මානය දුරු කරගන්නට අපොහොසත් වෙනවා එහෙම අයට. ආබාධයක් තියෙනවා නම්, ධනිහිස අමාරුවක් තියෙනවා නම් එහෙම අපහසු කෙනෙක් බාගෙට නැමිලා වන්දනා කළාට කමක් නැහැ අපහසුව නිසා. අනික් හැම කෙනෙක්ම තමන්ගේ තියෙන සියලු මහන්දිපත් රුදා අතපය කැක්කුම් මේවා මේ වන්දනා කරන කුසලයෙන්ම දුරු වේවා කියන පැතුමෙන් හොඳට පසඟ පිහිටුවලා මහා සංඝරත්නයට වන්දනා කරන්නට ඕන. ඉතින් අන්න ඒ විදිහට පින්වතුනි මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරලා වන්දනා කරන කුසලයෙනුත් බොහෝ පින් සිදු කර ගන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට මේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය භාගිතුන් වහන්සේට පළමුව වන්දනා කරලා භාගිතුන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාගිතුන් වහන්ස, මේ පිළි සංගල මේ වස්ත්‍ර දෙක මම භාගිතුන් වහන්සේ වෙනුවෙන් මමත් සහභාගී වෙලා වියවා ගත්තේ. ඒ නිසා භාගිතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පිළි සංගල පිළිගන්නාසේක්වා කියා කියා සිටියා. ඒ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමියට පවසා සිටියා, වදාලා, සංඝේ ගෝතමී දේහි සංඝේතේ දින්නේ අහං චේව පූජිතෝ භවිෂාමි සංඝෝච. ගෝතමිය, ඔය වස්ත්‍ර දෙක මහා සංඝයාට පූජා කරන්න. මහා සංඝයාට පූජා කරාම තථාගතයන් වහන්සේටත් ඒ පූජා කළා වෙනවා, මහා සංඝයාටත් පූජා කළා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත ලැබිච්ච ඒ වස්ත්‍ර යුග්මය මහා සංඝයාට පූජා කරන්ටේ කියලා නියම කළා. ඉතින් දෙවෙනි තුන්වෙනි සැරේටත් මහා ප්‍රජාපති ගෝතමී ඉල්ලා හිටියා, භාගිතුන් වහන්සේ වෙනුවෙන්මයි මම මේක වියවගත්තේ. එහෙනම් භාගිතුන් වහන්සේම මේක පිළිගන්නාසේක්වා කියලා ඉල්ලා හිටියා. භාග්‍යතුන් වහන්සේත් ඒ තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පිළිගන්නේ නැතුව තුන්වෙනි සැරේ දක්වාම කියා හිටියා, ගෝතමිය මහා සංඝයාට මේ වස්ත්‍රය පූජා කර වස්ත්‍ර පූජා කරන්න, මහා සංඝයාට පූජා කළාම තථාගතයන් වහන්සේටත් පූජා කළා වෙනවා, මහා සංඝයාටත් පූජා කළා වෙනවා. ඉතින් අට කතාවේ පැහැදිලි කරනවා ඇයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සුළුමෑණියන් පූජා කරන මේ වස්ත්‍ර දෙක තමන් වහන්සේ පිළිගන්නේ නැතුව මහා සංඝයාට පූජා කරන්නට මතක් කළේ. ඉතින් ඒකට හේතු කාරණා පෙන්නනවා. එකක් තමයි තථාගතයන් වහන්සේ ටික කාලයක් වැඩ ඉඳලා පින්වම්පා වදාරනවා. තථාගතයන් වහන්සේ පින්වම්පා වදාළයින් පස්සේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයෙන් අතුරුදහන් වෙන්න දෙන්නේ නැතුව ඒ ශ්‍රී සද්ධර්මය පරියත්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් මේ ත්‍රිවිධ ශාසනයම ආරක්ෂා කරගෙන මේ සද්ධර්මය ඉදිරියට පවත්වාගෙන යන්නේ ප්‍රතිවේද ශාසනය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 5000ක් පවතින තාක්කල් මේ බුද්ධ ශාසනය පවත්වමින් බබළුවන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර මහා සංඝරත්නයයි. ඒ කාරණේ අපි හොඳ ආකාරව දන්නවා. අපි අධ්‍යක්ීම තියෙනවානේ බුදුරජාණන් වහන්සේ පින්වම් පා වදාළයෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, ඒ වගේම ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රධාන කොට ඇති 500ක් මහරහතන් වහන්සේලා ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ කරලා ත්‍රිපිටක ධර්මයේ සංග්‍රහ කරලා වර්ෂ 5000ක් කල් මුළුල්ලෙහි ප්‍රතිවේද ශාසනය පවතින විදිහට ධර්මයේ චිරස්ථිති කළා. ඊළඟට භාගිතුන් වහන්සේ පින්වම් පාලා අවුරුදු 100ක් පමණ කාල ගත වෙනකොට ඇතිවෙච්ච ශාසනික අර්බුද සමතේකටපත් කරලා සබ්බකාමී මහරහතන් වහන්සේ, යස මහරහතන් වහන්සේ ප්‍රමුඛ 700ක් මහරහතන් වහන්සේලා දෙවෙනි ධර්ම සංගායනාව සිද්ධ කරලා ප්‍රතිවේද ශාසනය අවුරුදු 5000ක් කාල පවතිනට මේ ශාසනය චිරස්ථිති කළා. ඊළඟට භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ පින්වම් පාලා අවුරුදු 236ක් පමණ ගත වෙන විට ඇතිවෙච්ච ශාසනික අර්බුද සමතේකට පත් කරලා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ, ප්‍රධාන දහසක් මහරහතන් වහන්සේලා තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කරලා තමන් වහන්සේලාගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මේ ලංකාද්වීපය ආදී ප්‍රත්‍යන්ත ජනපදවලට පිටත් කරලා මේ ලෝකයටම බුද්ධ ශාසනයේ පිහිටාන්ට කටයුතු වේදුවා. ත්‍යන්නේ නිසා තමයි මේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර අනුබුදු මහින්ද මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කරලා ලංකාද්වීපය ධර්මද්වීපයක් බවට පත් කිරීමෙන් අද දක්වාම අපි සෑම දිනාට මුතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පිහිට සැනසීම ලබා ගන්නට ලැබී තියෙන්නේ ඒ උතුම් වූ මහා සංඝ රත්නයේ නිසායි. අනාගතයේත් වර්ෂ 5000ක් සම්පූර්ණ වන තාක් කල් ප්‍රතිවේද ශාසනය පවතින බුද්ධ ශාසනය ලෝකේ බබලවන්නේ මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර පරම්පරාවෙන් පැමිණෙන මහා සංඝ රත්නයේ බව දත යුතුයි. ඉතින් අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ස්වාප කාලයකින් පිළිවෙණ පින්නවම් පා වදාලත් මහා සංඝ රත්නයේ මේ උතුම් බුද්ධ ශාසනයේ ලෝකෙහි පවත්වාගෙන යන නිසා මහා සංඝ රත්නයේට අනාගතයේහි ලැබෙන්නට ඕන සත්කාර සම්මාන තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ දිගු කරලා දෙවා වදාරන්නාක් මෙන් මහා ප්‍රජාපතිය ගෝතමිය තමන් වහන්සේ වෙනුවෙන් සකස් කරගත්තේ වස්ත්‍ර යුග්මය මහා සංඝ රත්නයේට පූජා කරන හැටියට අනුදැනවදාලා. ඉතින් එතකොට මහා සංඝ රත්නයේ වෙනුවෙන් ඒ වස්ත්‍ර පූජා කරනකොට මහා ප්‍රජාපති ගෝතමිය දෙආකාරයකින් තමන්ගේ කුසල සම්පත්තිය මහත්ඵල මහානිශංස කරගන්නවා. ඒ කොහොමද? පළමුවෙන් බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන තමයි මේ වස්ත්‍ර වියෙව්වේ. රෙදි වියන්නන් මාලිගාවට ගෙන්නලා තමනුත් කපු කටින්ද උදව් වෙලා, ඒ වගේ මේ වියන්නෝ වියන යන්ත්‍රයෙන් රෙදි වියනකොට තමනුත් වියන දණ්ඩ අල්ලගෙන ඒකට උදව් වෙලා ඒ පිළි බොහොම සියුම්ව වටිනාකාරයෙන් සකස් කරගෙන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන දැන් පූජා කරනකොට භාග්‍යතුන් වහන්සේට ඒ වස්ත්‍ර යුග්මේ පූජා කිරීමේ කුසල්සිත එතුමියට පහළ වෙලා සම්පූර්ණයි. දැන් මහා සංඝ රත්නයටත් මේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් මේ වස්ත්‍ර යුග්මේ පූජා කරනකොට මහා සංඝ රත්නයට පූජා කිරීමේ කුසලයත් එතුමියට සිද්ධ වෙනවා. අන්න එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් පූජා කළා වෙනවා, මහා සංඝ රත්නයටත් පූජා කළා වෙනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ගෝතමිය මේ වස්ත්‍ර යුග්මය මහා සංඝ රත්නයට පූජා කරන්න. එතකොට තථාගතයන් වහන්සේටත් පූජා කළා වෙනවා, මහා සංඝ රත්නයටත් පූජා කළා වෙනවා කියලා මහා සංඝ රත්නය වෙනුවෙන් පූජා කිරීමේ ආනිශංසය එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මේ විදිහට ප්‍රකාශිත වුණා. ඉතින් දැන් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළහම ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා තවදුරටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේම මේ වස්ත්‍ර පිළිගන්නාසේක්වා, මොකද භාග්‍යතුන් වහන්සේගේ මෑණියන් වහන්සේ අභාව ප්‍රාප්ත වුණායින් පස්සේ මේ සුළු මෑණියන් වන මහා ප්‍රජාපති ගෝතමිය තමයි මේ මෑණියන් වහන්සේ වෙනුවට එතුමියගේ කිරිකොපවල බෝසතාණන් වහන්සේව හදා වඩා ගත්තේ. ඒ වගේම මේ සුළු මෑණියන් භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණිලා බුද්ධ රත්නයේ සරණ ගියා, ධර්ම රත්නයේ සරණ ගියා, සංඝ රත්නයේ සරණ ගියා. ඒ වගේම ප්‍රාණඝාතයෙන් සොරකමින්, කාමයන්හි වර්ධවා හැසිරීමෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වැළකිලා සිල්වත් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඒ වගේම බුද්ධ රත්නයේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි, ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වුණා භාග්‍යතුන් වහන්සේ නිසා. එවගේම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳව නිසක භාවයට පත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට මේ සුළුමෑණියන් භාග්‍යතුන් වහන්සේටත් උපකාරයි, භාග්‍යතුන් වහන්සේත් මෙතුමියට බොහෝ උපකාරයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේම මේ වස්ත්‍ර පිළිගන්නාසේක්වා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ තවදුරටත් ආරාධනා කර හිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ තවදුරටත් ආනන්ද ස්වාමීන් වහන්සේට කරුණ පැහැදිලි කළා වදාලා, ආනන්ද ඒ කාරණේ හැමම තමයි. යම් කෙනෙක් නිසා යම් කෙනෙක් ඇසුරු කරගෙන තවත් කෙනෙක් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය සරණ ගියා නම්, ඒ කියන්නේ කෙනෙකුට තෙරුවන් සරණ යන්න තවත් කෙනෙක් කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වුණා නම්, අන්න ඒ පුද්ගලයාට ප්‍රතිඋපකාර කරන එක ලේසි නෑ. කියන්නේ තමන්ට කවුරු හරි මඟ පෙන්වුවා නම් තුනුරුවන් සරණ යන්න, අන්න තුනුරුවන් සරණ යන්න තමන්ට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාරී වෙච්ච සත්පුරුෂයාට ප්‍රතිඋපකාර කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. පිණ්ඩපාත, චීවර, සේනාසන, ගිලම්පස, බෙහෙත් පිරිකර පූජ කරලා වැඳුම් පිදුම් කරලා ප්‍රතිඋපකාර කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ වගේම ආනන්ද, යම් කිසි කෙනෙක් ඇසුරු කරගෙන කෙනෙක් ප්‍රාණඝාතයෙන්, හොරකමින්, කාමයන්හි වර්ධවා හැසිරීමෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වෙන්විලා සිල්වත් වුණා නම්, තමන්ට සිල්වත් වෙන්න උපකාර වෙච්ච කල්යාණ මිත්‍රයන් වහන්සේට වැඳුම් පිදුම් කරලා සිව්පසෙන් උපස්ථාන කරලා ප්‍රතිඋපකාර දක්වන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ වගේම ආනන්ද, යම් කිසි කෙනෙක් ඇසුරු කරගෙන, කියන්නේ යම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරු කරගෙන තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාද ඇති කරගත්තා නම්, අරියකාන්ත සීලයෙන් යුක්ත වුණා නම්, කියන්නේ සෝවාන් මාර්ගඵල ලබා ගත්තා නම්, අන්න ඒ තමන්ට සෝවාන් මාර්ගඵල ලබා ගන්න උපකාරී වෙච්ච කල්යාණ මිත්‍රයන් වහන්සේට ප්‍රතිපකාර කරන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. වැඳුම් පෙදුම් කරලා සිව්පස උපස්ථාන කරලා ඒ වෙනුවෙන් කෘතගුණ දක්වන එක ලේසි වැඩක් නෙමෙයි. ඉච්චරට ලොකු උපකාරයක් කරලා තියෙන තමන්ට. ඒ වගේම යම් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරු කරගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව නිසක බවට පත් වුණා නම්, ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේට වැඳුම් පෙදුම් කරලා සිව්පසෙන් උපස්ථාන කරලා ප්‍රතිඋපකාර දක්වන එක ලේසි පහසු වැඩක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් කෙනෙක් තමන්ට තුනුරුවන් සරණ යන්න, සිල්වත් වෙන්න, ඒ වගේම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න උපකාර වෙනවාද? අන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ප්‍රතිඋපකාර කරන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් අපි භික්ෂුන් වහන්සේලා හැටියට අපටත් බොහෝ දෙනෙක් අතහිත දීලා තියෙනවා තුනුරුවන් සරණ යන්න, සිල්වත් වෙන්න, පැවිදි ලබා ගන්න, උපසම්පදා වෙන්න. ඉතින් ඒ සඳහා උපකාර වෙච්ච සියලුම ආචාර උපාධ්‍යයන් වහන්සේලාට ප්‍රතිපකාර කරන එක අපටත් සුළුපට වැඩක් නෙමෙයි. මේ පින්වතුන්ලාට බොහෝ කල්යාණ මිත්‍රයන් වහන්සේලා තෙරුවන් සරණ යන්න, සිල් සමාදන් වෙන්න, භාවනා කරගන්න, තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය දිනු කරගන්න, සමත විදර්ශනා භාවනා වඩා ගන්න උපකාර වෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් ප්‍රතිපකාර කරන එක සුළුපටු කටයුත්තක් නෙමෙයි කියන වැටහීම ඇති කරගන්නට ඕන. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙකුට දෙන්න පුළුවන් පෞද්ගලික දාන තියෙනවා. ඒ මොනවද? පළවෙනි එක තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව දානයක් දෙන්න පුළුවන්. එතකොට පෞද්ගලික දානයක් කියන්නේ ඒ දානය පිළිගන්න පුද්ගලයාට පමණයි මේ දානය. ඒකයි පෞද්ගලික දානයක් කියන්නේ. තථාගතයන් වහන්සේට පෞද්ගලිකව දානයක් දෙන්න පුළුවන්. එතකොට ඒ දානේ ලැබෙන්නේ කාටද? තථාගතයන් වහන්සේට පමණයි. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ නමකට පෞද්ගලිකව දානි දෙන්න පුළුවන්. එක මහරහතන් වහන්සේ නමකට පෞද්ගලිකව දානයක් දෙන්න පුළුවන්. ඊළඟට අරහත් ඵලයේ සාක්ෂාත් කරන්න පිළිවෙත් පුරන උතුමන් වහන්සේ නමකට දානි දෙන්න පුළුවන් පෞද්ගලිකව. අනාගාමි ආර්යයන් වහන්සේ නමකට දානයක් දෙන්න පුළුවන්. අනාගාමි ඵලයේ සාක්ෂාත් කරන්න පිළිපන් උතුමන් වහන්සේ නමකට දානයක් දෙන්න පුළුවන් පෞද්ගලිකව. ඊළඟට සකදාගාමි ආර්යයන් වහන්සේ නමකට දානයක් දෙන්න පුළුවන්. සකදාගාමි ඵලයේ සාක්ෂාත් කරන්න පිළිපන් උතුමන් වහන්සේ නමකට දානයක් දෙන්න පුළුවන්. සෝවාන් ආර්යයන් වහන්සේ නමකට දානයක් දෙන්න පුළුවන්. සෝවාන් ඵලයේ සාක්ෂාත් කරන්න පිළිපන් උතුමන් වහන්සේ නමකට දානයක් දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ආර්යයන් වහන්සේලා මුල් කරගෙන දානි දෙන්න පුළුවන්. සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන්න පිළිපන් උතුමන් වහන්සේලා කිව්වහම පින්වතුනි, තිසරණේහි පිහිටි සිල්වත් ගුණවත් කල්යාණ පෘථග්ජන උතුමන් වහන්සේලාත් ඇතුළත් වෙනවා. මොකද උතුමන් වහන්සේලාත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්න පිළිපන් උතුමෝ නිසා. ඊළඟට මේ බුද්ධ ශාසනයෙන් බැහැරව බාහිර තාපසවරුන්ට දානයක් දෙන්න පුළුවන් පෞද්ගලිකව. ඒ කියන්නේ දැන් මේ බුද්ධ ශාසනයෙන් බැහැර තාපසවරු ඉන්නවා, අය අය කාමයන් පිළිබඳ විතරාගී ධ්‍යාන භාවනාදිය කරගෙන ඉන්න තාපසවරු ඉන්නවා, ඒගොල්ලන්ට පෞද්ගලිකව දානයක් දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගන්නකොට ඒක තමයි 11 වෙනි පෞද්ගලික දක්ෂිනාව. ඊළඟට පෘථග්ජන සිල්වතුන්ට දානය දෙන්න පුළුවන්. ඊළඟට පෘථග්ජන දුස්සීලයට දානය දෙන්න පුළුවන්. ඊළඟට තිරිසන් සතුන්ට දානයක් දෙන්න පුළුවන්. මේක තමයි 14 වෙනි පෞද්ගලික දක්ෂිනාව, තිරිසන් සතුන්ට දෙන දානය. ඉතින් ඔන්න ඔය විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ, රහත් ඵලයට වෑයම් කරන උතුමා, ඊළඟට අනාගාමීන් වහන්සේ, අනාගාමි ඵලයේ ලැබීමට වෑයම් කරන උතුමන් වහන්සේ, සකදාගාමීන් වහන්සේ, සකදාගාමි ඵලයේ ලබන්ඩ වෑයම් කරන උතුමන් වහන්සේ, සෝතාපන්න උතුමන් වහන්සේ, සුවාන් ඵලයේ ලැබීමට වෑයම් කරන උතුමන් වහන්සේ, මේ බුද්ධ ශාසනයෙන් බැහැර තාපසවරු, ළඟට පෘථග්ජන සීලවන්තයින්, පෘථග්ජන දුස්සීලයින්, ඊළඟට තිරිසන් සතුන් කියලා පෞද්ගලික දාන 14කට වෙන් කළා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඊළඟට ආනිසංස පැහැදිලි කරනවා. ආනන්ද, තිරිසන් සතෙකුට දානයක් දීලා ආයු වර්ණ සැප බල කියන මේ සැප බල ප්‍රඥා කියන මේ ආනිසංස 100 ගුණයකින් ලබන්න පුළුවන්. නැත්නම් ආත්මභාව 100කදී වගේ මේ තිරිසන් සතෙකුට දෙන දානය ආනිසංස ලබන්න පුළුවන්. ඊළඟට පෘථග්ජන දුස්සීලයට දානයක් දීලා 1000 ගුණයකින් ආනිසංස ලබන්න පුළුවන් ආයු වර්ණ සැප බල ප්‍රඥා. පෘථග්ජන සිල්වතෙකුට දන් දීලා 100000, ඒ කියන්නේ ලක්ෂ ගුණයකින් ආනිසංස ලබන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට පේනවා පිරිසිදු හිතින් තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නත් කොච්චර ආනිසංසයක් ලබන්න පුළුවන්ද. එතකොට පෘථග්ජන දුස්සීලයකට දුන්නේ, ඒ කියන්නේ දුගී මගී යාචක ආදී අපි කියමු, තින් ඒ මිනිස්සයා පන්සිල්වත් රකින්නේ නැහැ. එතකොට ඒ මිනිස්සයාට කන්න බොන්න ටිකක් පිරිසිදු හිතින් දුන්නත් 1000 ගුණයකින් ආනිසංස ලබන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් ඉන්නවානේ දුප්පත් කෙනෙක් ඇවිල්ලා මොනව හරි ඉල්ලුවාම හිතනවා මේ මිනිස්සු හොරු, මේවා අරගෙන ගිහිල්ලා විකුණනවා නැත්තම් බොනවා, එහෙනම් මුන්ට දීලා වැඩක් නැහැ කියලා හිතනවා. හැබැයි මතක තියාගන්න ඒකෙන් වෙන්නේ මොකද්ද? Tamanට 1000 ගුණයකින් ආනිසංස ලබන්න තියෙන අවස්ථාවක් නැතු වෙනවා. ඉතින් ඒකෙන් හින්දා පෘථග්ජන දුස්සීලයක් වුණත් හිතනද මෙයා ඇවිල්ලා තියෙන මට නිදහනයක් පහල කරලා දෙන්න. මේ තැනැත්තාට කණ්ඩ ටිකක් දුන්නොත්, අඳින්න ඇඳුමක් දුන්නොත් මට 1000 ගුණයකින් ආනිසංස ලැබෙනවා කියන කරුණා අධ්‍යාශය ඇති කරගෙන ඕන එහෙම අයට දානි දෙන්න. ඊළඟට පෘථග්ජන සීල්වතෙකුට දානයක් දුන්නොත් පෞද්ගලිකව ලක්ෂ ගුණයකින් ආනිසංස ලැබෙනවා. මේ බුද්ධ ශාසනයෙන් බැහැර තාපසයෙකුට දානයක් දුන්නොත් එහෙම කෝටි සතසහස්‍ර ගුණ, කෝටි ලක්ෂ ගුණයකින් ආනිසංස ලැබෙනවා. ඊළඟට භාගිතුන් වහන්සේ දේශනා කරනවා සෝතාපට්ටි ඵල සච්චි කිරියාවේ පටිපන්නේ දානං දත්තා අසංකේය අපමෙය දක්ඛිනා පාටිකංක පාටිකාංකිතබ්බා. සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරන්න පිළිපන් උතුමෙකුට දන් දුන්නොත් එහෙම අසංකේය අප්‍රමේය ආනිසංස ලබන්න පුළුවන් කියලා වදාලා. ඉතින් මේකෙන් පේනවා අද පැවිදි වෙන සාමණේරයන් වහන්සේ නමකට දාන ටිකක් පූජා කළොත් එහෙම ഇതുමන් වහන්සේ සෝවාන් ඵලය සාක්ෂාත් කරන්න පිළිපන් උතුමන් වහන්සේ නමක් වෙනවානේ. එතකොට අසංකේය ප්‍රමාණ ආනිසංස ලබන්න පුළුවන්කම තිබෙනවා හිත පිහිටුවාගෙන පිරිසිදු හිතින් දන් දෙන දායකයෙකුට. ඉතින් ඔන්න ඔය විදිහට එතන ඉඳන් ආනිසංස වැඩි වේගෙන යනකොට භාග්‍යතුන් වහන්සේ වදානවා සෝවාන් ඵලයේ සාක්ෂාත් කරන්න පිළිපන් උතුමෙකුට දානේ දුන්නොත් අසංකේය ආනිසංස ලැබෙනවා නම් සෝවාන් වෙච්ච, සකදාගාමි වෙච්ච, අනාගාමි වෙච්ච, රහත් වෙච්ච උතුමෙකුට දන් දුන්නොත් එහෙම ඒකෙන් ලැබෙන ආනිසංස ගැන අමුතුවෙන් කියන්න බදයක්ද? කවර කතාවක්ද ඒ ගැන? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න ලැබුණොත් එහෙම කවර කතාවක්ද ඒ ගැන? ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පෞද්ගලික දාන වදාරලා මහා සංඝරත්නයේ වෙනුවෙන් දෙන දක්ෂිණා. එතකොට මහා සංඝරත්නයේ වෙනුවෙන් දෙන දක්ෂිණා මොනවාද? දක්ෂිණා හතක් තියෙනවා. පළවෙනි දක්ෂිණාව තමයි බුද්ධ ප්‍රමුඛ උභතෝ සංඝයාට දානය දෙනවා. උභතෝ සංඝයා කියලා කිව්වෙ පින්වතුනි භික්ෂු සංඝයායි භික්ෂුණී සංඝයායි කියන දෙපාර්ශවය. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ දහස් ගණන් ලක්ෂ ගණන් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛව භික්ෂු සංඝයාටත් භික්ෂුණී සංඝයාටත් දානය දෙනවා. එතකොට මෙතනදී භික්ෂු සංඝයාට භික්ෂුණී සංඝයාට කිය දානේ දෙනකොටෙහි ගාණක් නියමයක් නැහැ. ඒ කාලේ හිටියා සිටුවරු රජවරු බොහෝ ධන සම්පත් තිබෙච්ච උතුමෝ. ඉතියා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ස්වාමීනි භාගිතුන් වහන්සේ හෙට උභය සංඝයා සමග අපේ දානය පිළිගන්නාසේක්වා කියලා. ඉතින් එහෙම ආරාධනා කළා. එයා මොකද කරන්නේ? විශාල මණ්ඩප හරිගස්සලා බුදුරජාණන් වහන්සේට, අග්‍ර ශ්‍රාවකීන් වහන්සේලාට, මහා ශ්‍රාවකීන් වහන්සේලාට වැඩි ඉඳ ආසන පනවලා, භික්ෂුණී සංඝයාට වැඩි ඉඳ වෙන ආසන පනවලා කල් දැන්නුවාම බුදුරජාණන් වහන්සේ දහස් කරන් මහරහතන් වහන්සේලා අවශේෂ ස්වාමින් වහන්සේලා වැඩම කරව මේ සමග ඒ දාණය දෙන තැනට වැඩම කරනවා. ඉතින් ඒ අය දායකයෝ මොකද කරන්නේ? වැඩම කරන පිළිවෙලට බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නයත් වඩා හිඳුවලා ගණනක් මිම්මක් නැතුව එන තාක් සියලුම භික්ෂුන් වහන්සේලාටයි භික්ෂුණීන් වහන්සේලාටයි දානය දෙනවා. දහස් ගාණක් ලක්ෂ ගාණක් ආවත් ඒ සෑම දෙනාටම දානය දෙනවා. මෙන්න මේකයි පළවෙනි සංඝගත දක්ෂිනාව. එතකොට මෙතනදී වැඩම කරන්නේ කවුද? දේවදත්ත හාමුදුරුවෝ වැඩියද? සරියුත් මහරහතන් වහන්සේ වැඩියද? කවුද වැඩියේ කියලා එහෙම මූණ බැලිල්ලක් නැහැ. සරියුත් මහරහතන් වහන්සේ වැඩියත් ඒ දානි පූජා කරනවා. දේවදත්ත හාමුදුරුවා වැඩියත් ඒ දානි පූජා කරනවා. කවුද කියලා මූණ බලන්නේ නැතුව එන තාක්කල් සීලම ස්වාමින් වහන්සේලාට දානි දෙනවා. මෙන්න මේක තමයි පෞද්ගලික දානයකින් සංඝගත දක්ෂිනාවක් වෙනස් වෙන කාරණය. ඊළඟට දෙවැනි සාංගික දානය තමයි තථාගතයන් වහන්සේ පින්වම් පෑවයින් පස්සේ භික්ෂු භික්ෂුණී උභය සංඝයාට ගණනක් නියමයක් නැතුව දෙන දානය. ඉතින් මේකෙදි අට කතාවෙහි ප්‍රශ්නයක් නගනවා. බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවයින් පස්සේ ප්‍රථම දානය දෙන්න බැරිද? ඒ කියන්නේ භාග ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය දෙනවා වගේ භාග්‍යතුන් වහන්සේ පින්වම් පෑවයින් පස්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන්න බැරිද දානය? මොකද මේ පින්වතුන් හිතන්නේ? අන්න හරි, අට කතාවේ පැහැදිලි කරනවා. සධාතුක ප්‍රතිමා වහන්සේ නමක් නැත්නම් අද කාලේ හැටියට භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ සහිත ධාතු කරඬුව වැඩම කරවලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පනවන ආකාරයට බුද්ධ ආසනය පනවන්න ඕනේ. දැන් අපට දකින්න ලැබෙනවා ගෙවල් වල දානේ දෙනකොට ඒ ධාතුන් වහන්සේලා සහිත කරඬුව තැන්පත් කරන ආසනය ගැන එච්චර සැලකිල්ලක් නැහැ, ගෞරවයක් නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසේට වැඩම කළොත් භාග්‍යතුන් වහන්සේට වැඩහින්න ආසන පනවන්නේ කොහොමද? අන්න ඒ විදිහට ඕන කරඬුව තැන්පත් කරන් ආසනය පනවන්න. උඩට උඩුවියම් බැඳලා පියවිලි එලලා තමන්ට කරන්න තියෙන ඉහළම ආකාරයේ සියලුම ගරු බොහොමන් සහිත ඉතාම වටිනා ආකාරයේ තමන්ට තියෙන හොඳම ඇතිරිලි එලලා බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න ආසනේ පනවන්නේ කොහොමද? අන්නේ ආකාරයට ධාතුන් වහන්සේලා තැන්පත් කරන් ඉතා පිරිසිදු ආසනේ පනවන්න ඕනේ. ඊළඟට භාගිතුන් වහන්සේ වෙනුවෙන් දක්ෂිනෝදකේ පිළිගන්න ආකාරයට පැන් පිළිගන්වලා ජීවමාන බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන්න යම්සේද අන්නේ ආකාරයට දානේ පූජා කරන්න ඕනේ. ඉතින් එතනදී තවත් කාරණාවක් අපට දකින්න ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සධාතුක ප්‍රතිමා වහන්සේ නමකට බුද්ධ පූජාව තියෙනකොට සමහරු හිතනවා මේ ආහාර ටික විසි කරන්න වෙනවා. ඒ හින්දා මොකටද වැඩිය පූජා කරලා විසි කරන්නේ කියලා බොවම ඩිංග ඩිංග වෙන පොඩි පාත්‍ර පොඩ්ඩක් අරගෙන ඒකට තමයි ඩිංග ඩිංග බෙදලා මේ බුද්ධ පූජාව පූජා කරන්නේ. ඉතින් එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පූජා කරාපු පින්කම සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩම කළොත් ඒ භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජා පූජා කරන්න යම්සේද අන්න ඒ විදිහට පූජා කරන්න ඕනේ. ඉතින් හොඳ පාත්‍රයක් සොයා ගන්න බැරි නොත් gedara තියෙන හොඳම භාජනේ සෝදලා අරගෙන පිරිසිදු කරලා ඒකට භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා අපි වගේ දෙතුන් ගුණයක් දෙගුණයක් වාගේ හොඳ උස මහත ශරීරයක් ඇති මහා පුරුෂයන් වහන්සේ නමක්. එහෙනම් අපි අනුභව කරනවා වගේ දෙගුණයක්වත් භාග්‍යතුන් වහන්සේ වෙනුයි බෙදන්න ඕනේ. හරිද? වෑංජන අවුල්පත් හැම දෙයක්ම අන්නේ විදිහයි. එහෙම කළා මේ ජීවමාන බුදුරජාණන් වහන්සේටයි මේ බුද්ධ පූජාව පූජා කරන්නේ කියලා ගෞරවයෙන් පූජා කරන්න ඕනේ. එහෙම පූජා කරලා ඊළඟට තමයි මහා සංඝරත්නයට දානේ පිළිගන්නේ යුත්තේ. ඉතින් දැන් එතකොට ඒ විදිහට විශාල ප්‍රමාණයක් පිළිගන්වන බුද්ධ පූජාව මොකද කරන්න ඕනේ? අට කතාවෙහි සඳහන් කරනවා යම් ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා නම් අපි කියමු විහාරේවත් පිළිවෙත් කරනවා, චෛත්‍යයන් වහන්සේ ළඟවත් පිළිවෙත් කරනවා. අන්නේ බුද්ධ උපස්ථාන කරන ස්වාමින් වහන්සේට අර බුද්ධ පූජාව දෙන්න පුළුවන්. නැත්නම් එතන වැඩින මහා සංඝරත්නයට අර බුද්ධ පාත්‍රය ආශකරලා තම කල් වෙලා තියෙනවා නම් ස්වාමින් වහන්සේලා වළඳනවා නම් අර බුද්ධ පාත්‍රය ආශකරලා ඒ දානි බෙදන්න පුළුවන්. ඒක අහක් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට සදැහැති උපාසක උපාසික කෙනෙක් චෛත්‍ය බෝධීන් වහන්සේලාට වතාවත් කරනවා නම් එයාට උනත් දුන්නට ඒක ගැටලුවක් නැහැ. ඒක විසි කරන්න ඕන කියලා බලු කපුටන්ට දෙන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙම ගැනීමෙහි කිසිම දෝෂයක් නැහැ. වත්පිළිවෙත් කරන කෙනාට ඒ බුද්ධ පාත්‍රයේ ආහාර ටික හිමි කර ගන්න පුළුවන්. මොකද පාත්‍ර අස්කරන්න සුද්ධ කරනකොට ඒ වත්පිළිවෙත් කරන කෙනාට ආහාර කොටස ගන්න පුළුවන්. ඉතින් අදටත් ශ්‍රී දළදා මාලිගාවේ මුරුතැන් බුද්ධ පූජාව තියෙනකොට ඒ හාල්සේරු ගානක බුද්ධ පූජා උදේ දවල් පූජා කියනවා. ඒ හැම පාත්‍රයක්ම පුරාණ කාලයේ ක්‍රමයට එක එක් රාජකාරි කරන අයට අයිති. පාත්‍රය අස්කරනකොට ඒකේ ඒ පාත්‍රයේ තියෙන ආහාර ටික එක් එක් නිලකරුවන්ට අයිති. ඉතින් අන්න ඒක තමයි බුද්ධ පූජාවට කළ යුතු දේ. බුද්ධ පූජාව තියෙන ආකාරයත් ඒකයි. ඊළඟට දැන් ඒ දෙවැනි සංඝගත දක්ෂිණාව ගැනයි සඳහන් කළේ. තුන්වැනි සංඝගත දක්ෂිණාව තමයි භික්ෂු සංඝයාට පමණක් දානය දෙනවා. ගානක් නියමයක් නැතුව භික්ෂු සංඝයාට පමණක් දානය දෙනවා. ඊළඟට සිව්වැනි සංඝගත දක්ෂිණාව තමයි ගානක් නියමයක් නැතුව භික්ෂුණී සංඝයාට පමණක් දානය දෙනවා. ඊළඟට පස්වැනි සංඝගත දක්ෂිණාව තමයි සංඝයාගෙන් මට මෙපමණ භික්ෂුන් වහන්සේලා ලැබේවා කියලා නියම කරලා ඉල්ලා ගැනීම, උදෙසා ඉල්ලා ගැනීම. අන්න ඒ දක්ෂිණාව තමයි හයවැනි සංඝගත දක්ෂිණාව. ඊළඟට භික්ෂුණී සංඝයාගෙන් මට මෙපමණ සංඝයා ලැබෙන්නේ කියලා ආරාධනා කරලා දානෙ දෙන්න පුළුවන්, උදෙසා දානෙ දෙන්න පුළුවන්. ඒක තමයි හත්වැනි සංඝගත දක්ෂිණාව. මෙන්න මේකෙදි තාම සැලකිලිමත් වෙන්නට ඕන. මොකද ඒකට හේතුව දැන් සංඝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි උපසම්පදාව ලබාගත් අඤ්ඤා කොණ්ඩාඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් සාරිපුත්ත මොග්ගල්ලානාදී අතීතයේ වැඩ හිටපු සියලුම මහරහතන් වහන්සේලා ආදී කොට ඇති ආර්යයන් වහන්සේලා, අනාගතයේ පහළ වෙන මහා සංඝ රත්නේ, අනාගතයේ පහළ වෙන ආර්යයන් වහන්සේලා ඇතුළු කොට ඇති සියලුම සිල්වත් ස්වාමින් වහන්සේලා, වර්තමානයේ වැඩ ඉන්න ආර්යයන් වහන්සේලා ආදී කොට ඇති සියලුම ස්වාමින් වහන්සේලා කියලා මේ තුන් කාලයටම අයත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍ර වූ මහා සංඝ රත්නේ කියලානේ අපි කියන්නේ නේද? එතකොට මේ මහා සංඝ රත්නේට ග්‍රාමවාසීද, ආරණ්‍ය වාසීද, කොයි පාටද සිවුර පොරවන්නේ, කෙස් බාලද නැද්ද, ඒ කිසිම කතාවක් ඇතුළත් නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා උපසම්පදා වෙලා ඒ පැවිදි උපසම්පදාව රැකගෙන ඉන සියලුම ස්වාමින් වහන්සේලා මේ එකම මහා සංඝ රත්නේ කියන පිරිසටයිති. ඉතින් ඒක නිසා මහා සංඝ රත්නේ විශේෂ දානෙ දෙනකොට තමන් හිත පිහිටුවා ගන්න ඕන මේ සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලාගෙන් පැමිණෙන මහා සංඝ රත්නේට මම මේ දානෙ දෙන්නේ කියලා. මූණ බලලා හිත වෙනස් කරගත්තොත් එහෙම වෙන්නේ සංඝගත දක්ෂිණාවක තියෙන ආනිසංස නැතු වෙනවා. ඉතින් අන්න ඒක නිසා අද කාලේ දානෙ දෙන බොහෝ දෙනෙකුට ආනිසංස හරියට ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මූණ බලලා හිත වෙනස් කර ගන්න නිසා. ඉතින් මෙන්න මේකට අට කතාවේ බොහොම ලස්සන කතා ප්‍රවෘතියක් සඳහන් වෙනවා. මේක ඉස්සර දකුණු ඉන්දියාවේ වෙච්ච සිද්ධියක්. දකුණු ඉන්දියාවේ එක්තරා විහාරස්ථානයක් තිබිලා තියෙන විහාරස්ථානයේ ප්‍රධාන දායක මහත්මයා තමයි පන්සල හදලා පූජා කරලා තියෙන්නේ. ඉතින් සංඝයාට දානයක් දෙන්න ඕන වුණා. දැන් සංඝයාට දානයක් දෙන්න ඕන වෙච්චහමත් සමහරු අපෙන් අහන ප්‍රශ්න අහනවා. එක නමකට සාංගික දානයක් දෙන්න පුළුවන්ද? කරඬුවත් එක හතර නමක් ඉndeපාද? කරඬුවත් එක හත් නමක් ඉndeපාද? ඉතින් මම අහනවා කවුද ඔහොම කියන්නේ? නෑ ඉතින් මේ කියනවනේ කරඬුවත් එක හත් නමක් ඉන්න ඕන කියනවා, පස් නමක් ඉන්න ඕන කියනවා, හේවිසි ගහන්න ඕන කියනවා, කරඬුව අඩම්මන්න ඕන කියනවා, අටපිරිකර දෙන්න ඕන කියනවා නේද? අටපිරිකරක් නැත්තම් සංඝගත දානයක් දෙන්න බෑ කියලා සමහරු හිතාගෙන ඉන්නවා නේද? ආනේ. නමුත් පින්වතුනි පිළිවෙත මේකයි. එතකොට දැන් සංඝයා කියලා කියන්නේ සමූහයනේ. දැන් අපි කියමු හැම දිනාටම දැන් දහස් ගණක් ගණනක් වැඩියොත් හැමෝටම දානේ දෙන්න තමන්ට අපහසුයි. දෙනමකට තුන් නමකට දෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් තමන් ගිහිල්ලා ආරාධනා කරන්න ඕන විහාරස්ථානයට ගිහිල්ලා දහත් වට්ටියක් පිළිගන්නවා නම් එහෙම හරි කොහොම හරි වන්දනා කරලා ආරාධනා කරන්න ස්වාමීනි මට අසුවල් දවසේ සංඝගත දක්ෂිණාවක් පිළිගන්න ඕනකම තියෙනවා. මට මහා සංඝයාගෙන් දෙනමක් ලැබෙන්න කියලා ආරාධනා කරනවා. හරිද? මහා සංඝයාගෙන් දෙනමක් ලැබෙන්නයි කියලා ආරාධනා කරනවා. ඒ ආරාධනා කිරීමේ ක්‍රමයක් දැනගන්න ඕන. ලොකු පන්සලේ ඉන්න ලොකු හාමුදුරේ පොඩි හාමුදුරේ වඩින්නේ කියලා කිව්වොත් ඒක මොන දානයක්ද? පෞද්ගලික දානයක් වෙනවා. ඒක සාංගික දානයක් වෙන්නේ නැහැ. අන්න මතක තියාගන්න. එතකොට මහා සංඝයාට ආරාධනා කළ ලොකු හාමුදුරන්ගෙන් අහන්න බෑ ඔබ වහන්සේත් වඩිනවද දානෙට? එහෙම අහපු හැටි මොකද වෙන්නේ? ඒ දානය පෞද්ගලික දානයක් වෙනවා. තේරුණාද? ඉතින් ඒකෙහිඳ තමන් අකමැති හාමුදුරනමක් විහාරස්ථානෙ ඉන්න පුළුවන්. එතකොට ලොකු හාමුදුරන්ට කනට කරලා හාමුදුරුවන් ලොකු හාමුදුරනේ අර හාමුදුරුවන් නැතුවට කමන්නේ නැහැ කිව්වොත් මොකද වෙන්නේ? ඈ ඒක සාංගික දානයක් වෙන්නේ නැතුව යනවා. තේරෙනවද? ඒකෙන් හින්දා ආරාධනා කරනකොට සංඝයාගෙන් අපට එක නමක් නම් පුළුවන් වෙන්නේ සංඝයාගෙන් එක නමක් ලැබෙන්න. දෙනමක් නම් පුළුවන් වෙන්නේ සංඝයාගෙන් දෙනමක් ලැබෙන්න. තුන් නමක් නම් හතර නමක් නම් ඒ පුළුවන් ගන්න කියන සංඝයාගෙන් මෙපමණ ලැබෙන්න කියලා. ඒතකොට මතක තියාගන්න අට කතාවේ පැහැදිලි කරන සංඝයාගෙන් එක නමටත් දානි දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට දැන් මේ දායක මහත්මයා එක නමකට ආරාධනා කළා. එක නමකට ආරාධනා කළාම මේ විහාරස්ථානයේ හිටපු ටිකක් ශීලයෙන් ගුණයෙන් අඩුපාඩුකම් ඇති හාමුදුර නමක් තමයි ලැබුණේ. ඒත් මේ දායක මහත්මයා මේ ධර්මයේ හොඳට දන්න කෙනෙක් නිසා හිතේ කිසි වෙනසක් ඇති කරගත්තේ නැහැ. සැරියොත් මහ රහතන් වහන්සේ වඩම්මා ගන්නවා වාගේ හොඳට පාවඩ එලලා උඩුවියම් බැඳලා බොහොම වටිනා ආකාරයට ආසනයක් පනවලා ගෙට වඩම්මා ගන්නකොටත් දෙපා දුවලා වන්දනමාන කරලා බොහොම ගෞරවයෙන් වඩම්මාගෙන ආසනේ වඩා හිඳුවලා බොහොම ප්‍රණීතව දානි පූජා කළා. පූජා කළා ඒ විදිහටම විහාරස්ථානට ගෙනihin වැඩමුවා. ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේත් කල්පනා කළා හවස් වෙලා අද නම් අපේ දායක ප්‍රධාන දායක මහත්මයා මට හොඳට සැලකුවා. මේ පොඩි වැඩක් කරගන්න උදැල්ල ඉල්ලා ගන්න යන්න ඕන කියලා අර දායක මහත්මයා ගෙදරට ගියා. ඉතින් ගෙදරට යනකොට මේ උපාසක මහත්මයා ගේ ස්තූපය හාන්සි පුටුවක හොඳට ඇඳි වෙලා වාඩි වෙලා ඉන්නවා. දැන් මේ ස්වාමීන් වහන්සේ කඩුල්ල පෑන ගණන් ගත්තේ නැහැ. නැගිටිවත් නැහැ. දොරකොඩට ගියා ඒත් ගණන් ගත්තේ නැහැ. එතකොට අර ස්වාමීන් වහන්සේ ඉතින් බොහොම යටහත් පහත්ව කිව්වා මේ මහත්මයා මම මේ උදැල්ල කිල්ල ගන්න ආයි. ආ මේ තියෙන්නේ කියලා පිළේ තිබුණ උදැල්ල කකුලෙම තල්ලු කළා. ආ මේ තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ අර දානෙට ආපු ඥාතින්ගේ ගෙදර ඉන්න නැත. ඉතින් මේ මිනිස්සු බලාගෙන හිටිය හරි මිනිස්නෙක් නේ මේ උන්ද. උදේ කාලේ උඩු යාම් බඳලා පියේවිලි එලලා රහතන් වහන්සේ නමක් වාගේ වඩම්ම ගත්තා. දානෙ දෙන්න නම් උදැල්ල කිල්ලගෙන ආවම මේ කකුලෙන් තල්ලු කළා විසිකරානේ නොසන්ඩාල වැඩක් නෙමෙයි මිනිසයා කළේ කියලා. අර ස්වාමීන් වහන්සේ වඩිනකන් ඉඳලා කිව්වා මොකද්ද ඔහේ මේ කරපු වැඩේ මේ උදේ රහතන් වහන්සේ නමක් වාගේ පිළිගත්තා. දැන් මේ උදැල්ල දුන්නේ කකුලෙන් තල්ලු කළා නැගිටිවත් නැහෙනි පුටුවෙන් කියලා. එතකොට මේ දායක මහත්මයා කිව්වා උදේ මම සැලකුවේ මහා සංඝරත්නයටයි කිව්වා. දැන් ඔය අප්‍රසාදයේ දැක්කේ අර ස්වාමීන් වහන්සේගේ තිබිච්ච අඩුපාඩුකම් වලටයි කිව්වා. අන්න දැක්කද මහා සංඝරත්නයේ දානෙ දීමේ කුසලයේ දායක මහත්මයා කිසිම අඩුවක් නැතුව සිද්ධ කරගත්තා. එතකොට මේ අඩුපාඩුකම් වලට අප්‍රසාදයේ දක්වපු ආකාරයත් ඒකත් ධර්මානුකූල පිළිවෙතටම කළා. ඉතින් එතකොට දැන් ඒ ස්වාමීන් වහන්සේ හිතනවානේ මට උදේ මෙහෙම සැලකුවා හවස මෙහෙම සැලකුවා. ඇයි මේ වෙනස? එතකොට කාගෙන් හරි ඇහුවත් කියනවා ආ මෙන්න මේකයි හේතුව. දැන් මේ අඩුපාඩුකම් වලටයි අර අප්‍රසාදේ පලකලේ කියලා කියලා. දැන් ඒක නිසා තමන්ගේ හිතත් රැකගෙන කුසලයක් සිද්ධ කරගෙන අඩුපාඩුවක් ඇත්නම් ඒකත් පෙන්වා දෙන්න ධාර්මික ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය අනුගමනය කරනවා නම් මේ හැම දිනාටමත් කිසිම අඩුපාඩුවක් නැතුව මහා සංඝරත්නයට වැඳුම් පිදුම් කරලා දම් පැන් පූජා කරලා මහා සංඝරත්නයේ ගුණ සලකාගෙන බොහෝ කුසල ධර්මයන් සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ විශේෂ දන් දෙන ආකාරයත් මහා සංඝරත්නයේ විශේෂ දෙන්නට පුළුවන් වන සංඝගත දක්ෂිණා පිළිබඳවත් පැහැදිලි කරලා ඊළඟට දක්ෂිණා විසුද්ධි හතර පිළිබඳවත් සඳහන් කරලා එදා මේ සූත්‍ර දේශනාව සම්පූර්ණ කරගන්න සමාප්ත කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් දක්ෂිණා විභංග සූත්‍රයේ සඳහන් වන ආකාරයට මහා සංඝරත්නයේ විශේෂ පුද පූජාවන් දානමාන පූජා කිරීමෙන් ලැබිය හැකි කුසලානිසංස පිළිබඳව මේ පින්වතුන් වටහා ගත්ත ශ්‍රවණය කළා. ඒ වගේම පෞද්ගලික දාන පිළිබඳවත් මහා සංඝරත්නයේ විසෙහි දෙන සංඝගත දක්ෂිණා පිළිබඳවත් ශ්‍රවණය කළා. සංඝගත දක්ෂිණාවක් නිවැරදිව දෙන ආකාරය පිළිබඳව ශ්‍රවණය කළා. ඒ සියලු ආකාරයෙන් ජනිත කරගත්තා වූ සියලුම ධර්ම ශ්‍රවණ මේ කුසලානිසංස ධර්ම මේ සෑම දිනාටම තව තවත් බුද්ධ රත්නයේ කෙරෙහි ධර්ම රත්නයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ තුනුරුවන් විසෙහි ඇති කරගන්නා ශ්‍රද්ධාව පාදක කරගෙන ශීල සමාධි ප්‍රඥා සුවසේ වඩා වර්ධනය කරගෙන දාන ශීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් මුදුන් පමුණවාගෙන සියලු බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණවදාල ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නටම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අද මේ මාතෘකාව ඔස්සේ මේ පින්වතුන්ලාට ධර්මානුශාසනා කරන්නට ආරාධනා කළ ඒ දායක පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ගම්පහ වීරත්න, බියන්විල සහ බුලත් සිංහල පවුල් ඇතුළු සියලුම ඒ පවුල්වල සියලුම අභාවප්‍රාප්ත ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත්, සුජීවත්ව සිටින දෙමව්පියන්ට හා අපවත් ශාසනයත් ආරක්ෂා කරන සියලුම දිව්‍ය බ්‍රහ්මාදී සත්පුරුෂයන්ට, සෙත්පතන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත්, එවගේම ඉක්මන් භාවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටත් කියන බලාපොරොත්තු ඇතුව එම දායක පින්වතුන් විසින් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ නිසා ඒ දායකත්වයේ දරන දායක පින්වතුන් නමින් ජන්මාන්තරගත සියලුම ඥාතීන්ටත්, මේ පින්වතුන් නමින් ධර්මාන්තරගත සියලුම ඥාතීන්ටත් මේ පුණ්‍ය සම්පත්තිය අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ ඥාතිවරුන් සුඛී සුවපත් භාවයට පත්ව උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එවාගේම අපි සෑම දිනාම සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් මේ සේනාසනයට අධිග්‍රහිත වූ සියලුම දිව්‍ය බ්‍රාහ්මනාගාදී සමූහයාට, බුද්ධ ශාසනය ආරක්ෂා කරන ශාසන භාරධාරී ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ බ්‍රහ්මරාජ සමූහයා, ශක්‍ර දේවේන්ද්‍රයා, සනං කුමාර බ්‍රහ්මරාජයා ආදී කොට ඇති සියලුම දිව්‍ය රාජ බ්‍රහ්මරාජාදී ශාසනයට හිතලදී දිව්‍ය බ්‍රහ්මාදීන්ට මේ පින් අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වන්නා වූ දේවරු සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ආරක්ෂා කරත්වා, සිල්වත් ගුණවත් උපාසක උපාසිකා හැම ආරක්ෂා කරත්වා, බුද්ධ ශාසනය අත්රැක දෙමින් දේවරුන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු වාසනා වේවා කියා පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා, පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා, පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා, පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා ගම්පහ සිට පැමිණ එම දායක පින්වතුන්, ඒ වගේම අපි මේ ධර්ම රාජගල ආරණ්‍ය සේනාසනයේ පැමිණ ධර්ම ශ්‍රවණය කළා වූ මේ පින්වත් සෑම දිනාටම, බෞද්ධා නාලිකාවෙන් ධර්ම ශ්‍රවණය කරන පින්වත් සෑම දිනාටම, සිද්ධ කරගත්තා වූ මේ පුණ්‍ය සම්පත්තියේ බලයෙන් තව තවත් දාන සීල භාවනාදී උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට, කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා, කායි චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා, මරණ මංචකයේ දක්වාම තුනුරුවන් ගුණ සිහිපත් කරමින් අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණ අවබෝධ කරමින් සුවසේම ගතකොට පරලෝ වාසයෙන් උසස් වූ ආයු වර්ණ සැබල ප්‍රඥා තිමි කරගෙන සියලු බුදු පාසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නටම මේ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කර ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං, ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච, අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා, යහපතක් ශාන්තියක් වේවා, නිර්වාණාභෝධය පිණිස වේවා.
පින්වත්නි, බෞද්ධයා ගුවන්විදුලි මැදිරියේ බැහැරව අපි කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල අරණ්‍ය සේනාසනයේ සිට මේ ආකාරයෙන් පටිගත කළ ධර්මදේශනාව බෞද්ධයා ගුවන්විදුලි ඔස්සේ අපි පුරා හෝරාවකට ආසන්න කාලයක් ප්‍රචාරය කරන්නට යෙදුණා. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළ කුරුණෑගල ඇහැටු වැව කදුරු වැව ධර්මරාජිකල අරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ හට මේ සිදු කළ උදාරතර කුසල සම්පත්තිය හේතු කරගනිමින් ගෞරවනීය දේශකයාණන් වහන්සේගේ සසර ගමන කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමින් බෞද්ධ ගුවන්විදුලිය ඔබ වෙත ප්‍රචාරය කළ දායකත්ව ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. පින්වත් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.
බෞද්ධ ගුවන්විදුලියේ විශේෂ ධර්මානුශාසනාව.